අපි හිත කලින් සතියේ සාකච්ඡා කළා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියන එක සියලුම සංඛාරයන්ගේ අනිච්ච සංඥාව කියලා වඩනකොට මොකද්ද සියලු සංඛාරයන් කියලා කිව්වේ ඒ වගේම සියලු සංඛාර ධර්මයන්ගේ ලැජ්ජාව පිළිකුල උපදව ගන්නවා කියලා කියනකොට එයා කොහොමද සංඛාරයේ ලැජ්ජාව උපදවා ගන්නෙ පිළිකුල් කරන්නේ කියන මෙන්න මේ ආකාරය අපි මේ සතියේ සාකච්ඡා කළා. එතනදී එක්තරා ප්‍රශ්නයක් පැනනගුණා අනිච්ච සංඥා සහ අනිච්ච සංඥා කියන එක පිළිබඳව ඒ ගැන මම යම් තරමක් තවදුරටත් විමසලා බැලීමට සිද්ධ කළා. ඇත්තටම මේ ප්‍රශ්නය සහේතුකයි යහන එක සාධාරණයි. මොකද චත්ත සංගායනා ත්‍රිපිටකයේදී අනිච්ච සංඥා කියන වචනය අනිච්ඡා සංඥා කියලා ඇත්තටම කියදලා තියෙන්නේ. එතකොට ඒකෙදි මම මතක් කරන්න කැමති කාරණේ තමයි අනිච්ඡා සංඥා කියන එක එතන ඉදිරියට තියෙන්නේ එක්ක මුද්‍රණ බොහෝ විට මුද්‍රණ දෝෂයක් වශයෙන් හිමත් නැතිනම් ඒකේ වර්ධව අර්ථයේ වර්ධවා ගැනීමක් වශයෙන්. මොකද අනිච්ඡා සංඥා කියලා කියනකොට ඒක මම පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම ඇත්තටම සමහර විට මේක අපිට තේරෙන්න පුළුවන් මේක අදාළ දෙයක් නෙවෙයි කියලා. නමුත් මේක පැහැදිලි කරන්න මූලිකම හේතුව තමයි අද සාසනේ නොඑක් අර්බුදකාරී තත්ත්වයන් පැන නගින්නේ ඇතැම් විට ඉතාම සුළු හේතු කාරණාවක් අල්ලගෙන ඉතාම සුළු දෙයක් මායින් කරගෙන ඉතාම සුළු කාරණාවක් හේතුවක් කරගෙන. ඉතින් කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කාලාම වරුන්ට පෙන්නපු කාරණා ටික එදාට වැඩිය සාධාරණ එදාට වැඩිය සහේතුක අද දවසට කියලායි මම හිතන්නේ. එදා කාලාම වරුන්ට ඒ සූත්‍රය දේශනා කළත් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ අද අපි ගැනම දැකලා. මොකද සහේතුකව නිවන කියලා කාරණාවක් ඔස්සේ හොයාගෙන යනකොට එක එක නිවන් එක එක පරියායන් එක එක කාරණාවන් අද දවසේදී අපිට බොහෝ කොට පැතිරෙන හැටි ප්‍රචලිත වෙන හැටි දකින්න තියෙනවා. ඉතින් ඒකේ සම්බන්ධව අපි ගොඩක් වෙලාවට විවෘතව කතා කරන්නේ නැහැ. අපි කතා කරන දේක් ගැන අපි ප්‍රතිපදාවක් පැහැදිලි කරනවා මිසක ඒවලට සහේතුක පිළිතුරු සපයන්නේ නැහැ. මොකද අපි අපේ ගමන අපි දන්නවා මේ ක්‍රමයට අපේ ආශ්‍රයයක් ෂේ වෙනවා නම් ආශ්‍රය ධර්මතාව ටික නැති වෙනවා නම් මේක තමයි සාධාරණ සහේතුක මාර්ගය කියලා. ඉතින් මේක පැහැදිලි කළ යුතුයි කියන එක මට හිතුන ප්‍රධානම කාරණේ තමයි මේ පෙරේද දවසේක මට දේශනයක් අහන්න ලැබුණා. ලංකාව තුළ දැනට මම හිතන බොහෝ වශයෙන්ම අලුතෙන්ම ව්‍යාප්ත වෙලා යන දෙයක් ටිකක් මෝහන ක්‍රමවේදයකට එක්ක ව්‍යාප්ත වෙලා යන භවනාවක්. ඉතින් ආලෝකයක් එක දේශනයක් අහගෙන ඉන්නකොට ආලෝකයක් පහළ වෙලා ඒක සෝවාන් ඵලයයි කියලා විග්‍රහයට ලක් කරලා අනේ විදිහට දැනගැනීමේ නිර්වාණය කරා යන ක්‍රමවේදයක් කියලා යම්කිසි මහත්මයෙක් කරන දේශනයක් ගම්මට්ටමින් බොහොම විශාල ආකාරයට පැතිරී යාමක් දකින්නට තියෙනවා. ඉතින් මෙබඳු දේවල් පැතිරෙන්න මූලිකම හේතුවක් ලෙස මම කල්පනා කළේ ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව විවරණයක් ලක් නොවීම සහ මේකෙදි විග්‍රහ කරන මූලික සිද්ධාන්තයන් පිළිබඳව ඒක අවබෝධ කරගන්න අය තුළ තියෙන අල්ප දැනුම. ඒක නිසා මොකක් හරි දෙයක් කිව්වට පස්සේ මූලික නිර්ණායක ටික තමන් තුළ නැත්නම් ඒ මූලික නිර්ණායක ටික ධර්මයේ මනින්න ධර්මයේ දැනගන්න අවශ්‍ය මූලික සිද්ධාන්ත මූලික නිර්ණායක ටික නැතිකම නිසා අර දේවල් පසුපස හඹාගෙන යනවා ඇස් දෙකක් වහගෙන. ඉතින් ඒක නිසා බොහොම ශාසනය අර්බුදකාරී තත්ත්වයකටපත් වෙන්නේ. පිළිසිදු ධර්මයේ අර්බුදකාරී තත්ත්වයකටපත් වෙන්නේ මෙන්න මේ වගේ කාරණා නිසා. ශාසනයේ බාහිරින් ඇතිවෙන අර්බුදයක් බොහෝ විට අපිට පැහැදිලි මේක බාහිරින් ඇතිවෙන අර්බුදයක් කියලා. ඒ අර්බුදවලට ඕනතරම් ඇත්තෝ ඕනතරම් අය ඉදිරියට එනවා ශාසනය රැකගන්න. නමුත් මේක ඇතුළතම වෙලා මේක අර්බුදකාරී තත්ත්වයන් ඇතිකරන එක හඳුනාගන්න එක එතරම් පහසු දෙයක් නෙමෙයි. ඒක නිසා බෞද්ධ පින්නතුන් හැටියට කාගෙත් වර්ධීමක් තියෙනවා, කාගෙත් යුතුකමක් තියෙනවා. ධර්මයේ පිරිසිදු අර්ථ විවරණේ වෙනස් නොවන විදිහට බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ සූත්‍රයේදී අපිට පෙන්වා වදාළ මහා උපදේශ ධර්මයන්ට ගැළපෙන විදිහට නිත්‍යත්ව කරන පේචක උපදේශ පොත්වල පෙන්නපු චතුරාර්ය සත්‍ය න්‍යායට කොහොමද ධර්මයේ ගලපලා බලන්නේ කියන මේ ක්‍රමවේදයන් නොඉක්මවන ආකාරයට අපි නිවන හොයන ප්‍රතිපදාවක් ගන්න, ධර්මයේ විමසන ප්‍රතිපදාවක් ගන්න අපි හැම දිනෙකම ප්‍රඥාවන්ත වෙන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා මම මේ කාරණාවේ තරම්ම අර කලින් කියපු සිද්ධියට අදාළ නොවුණා. මම එක්කදී අදහස් කරපු දේ තමයි මෙතනදී අපිට ධර්මයේ අර්ථ විවරණය කරනකොට අපිට වැදගත් වෙන සිද්ධියක් තියෙනවා. ඒ තමයි අපි යම් විවරණයක් කරනකොට ඒක කොහොමද අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කියන එක. අනිත්‍ය සංඥා සහ අනිත්‍ය සංඥා කියන එක ගැන කතා කරනකොට ඉස්ලාම ව්‍යාකරණ පැත්තෙන් කතා කළොත් අනිච්ඡා සංඥා කිව්වොත් ඒක තනි පදයක් හැටියට තියන්න පුළුවන් කමක් නැත්තේ අනිච්ච සංඥා කියන වචනය. අනිච්ඡා සංඥා කියන වචනේ සමුච්ඡත් සංගායනාවේදී තියෙන්නේ අනිච්ඡා සංඥා කියන එක තනි පදයක් හැටියට එතනම ඒකේ තියෙන මුද්‍රණ දෝෂයක්. මොකද පාලි ඉගෙන ගත්ත කෙනෙක් නම් ඉගෙන ගන්න කෙනෙක් නම් මට දැනගන්න ලැබුණා පින්නස් පිරිසක් ඒ පාලි පන්ති වලට සම්බන්ධ වෙලා පාලි ඉගෙන ගන්නවා කියලා ඒක බොහොම වටිනවා. ඉතින් අනිච්ඡා සංඥා කියනකොට විභක්ති දෙකක එකම විභක්තියෙන් යෙදෙන පද දෙකක් වෙනකොට ඒක තනි පදයක් ලෙස සකස් කරන්න පුළුවන් කමක් නැත්තේ. අනිවාර්යයෙන්ම ඒක විසන්ධි පද දෙකක් විදිහට ඈඩ් කරලා ලියන්න ඕනේ, ඈඩ් කරලා තියන්න ඕනේ. නමුත් චත්ත සංගායනාවේ ඒක තියෙන්නේ අනිච්ඡා සංඥා කියලා තනි පදයක් හැටියට. එතනම මුද්‍රණ දෝෂයක් දැක් වෙනකොට ඒ පදේ සහේතුකයි කියලා ගන්න එක ඊතරම් සාධාරණයි, ඊතරම් විශ්වාසදායකයි කියන එක මම අදහස් කරන්නේ නැහැ. ඒ වගේම අනිච්ච සංඥා කියන එකයි අනිච්ඡා සංඥා කියන එකේ අර්ථය අරගන්නකොට ධර්මයේ පැත්තෙන් අරගෙන බලනකොට හොඳට කල්පනා කරලා බලන්න අවශ්‍යයි. අපි අනිච්ච කියලා කිව්වේ කැමති නොවන අර්ථයෙන්, කැමති නොවන අර්ථයෙන් අනිච්ච කියන පදේ අරගෙන මහා ප්‍රාණ කෑම කියන එක අපි ගත්තොත් මේ අර්ථය අරගෙන අපි බලන්න ඕනේ මේකෙන් කරන්න හදන අර්ථ විවරණය මොකද්ද. මේ තුළ අපිට නිර්වාණගාමිනී ප්‍රතිපදාවට ගොඩ නැගෙන නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුළ ගමන් කරන්න අවශ්‍ය වෙන පහසුව මොකද්ද? මේ තුළ අපිට මොන සත්‍යද, චතුරාර්ය සත්‍ය ධර්මයෙන් මොන සත්‍යයද උද්දීපනය කරන්න මේ හදන්නේ? මේක ප්‍රතිපදාවේ මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොන අංගයේද මේ තුළ මත මේ වඩන්න කියලා කියන්නේ? එතකොට මෙන්න මේ කාරණාවන් අපිට මේ කාරණාව තුළ ප්‍රකට වෙලා තේන්න ඕනේ. අනිච්ච සංඥා කියන එක හිතන්නකෝ කැමැති නොවන අර්ථයකින් ගන්න සියලුම සංඛාර ධර්මයන් අනිච්ච සංඥා වශයෙන් කැමැති වෙන්න එපා. එතකොට කැමැති වෙන්න එපා මේක පිළිකුල් කරන්න, මේක පෙරෙන්න පිළිකුල් කරන්න, මේක ලැජ්ජාවට පත් වෙන්න කියලා කියනකොට ඔබට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන දේ තමයි සංඛාරය කියන එක ප්‍රකට කරගන්න සිද්ධ වෙනවා. සංඛාරය කියන එක දකින්න එපා ජීවිතෙන් පරිබාහිර වුණ, ජීවිතෙන් වෙනම වූ සංඛාරය කියලා අද අපේ අත බොහෝ වෙලාවට විදර්ශනා කරන්න ගියාට පස්සේ පංච උපාදානස්කන්ධ වූ වෙනම දෙයක් හදාගන්නවා. අපේ ජීවිතේ පංච උපාදාන ජීවත් වෙන තැන තියෙන පංච උපාදානස්කන්ධ සිද්ධියක් කියලා එතන දකින්නට වැඩිය පංච උපාදානස්කන්ධයක් වෙනම හදාගෙන ඒ හදාගත්ත පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන බවක් තමයි තියෙන්නේ. අන්න ඒ වගේ සංඛාරස්කන්ධයේ නොයලෙනවා කියලා කියනකොට නැතිනම් කැමති නොවෙනවා කියලා කිව්වොත් ඒ අර්ථයෙන් අරගෙන සංඛාරස්කන්ධේ කැමති නොවි ඉන්න ඔබට සංඛාරස්කන්ධයේ ඉස්සෙල්ලම ප්‍රකට වෙලා තියෙන්නට වෙනවා. සංඛාරස්කන්ධේ කැමති නොවෙන්න නම් සංඛාරස්කන්ධයට කැමැත්ත තියෙන ඔබට කැමති නොවි ඉන්න කියලා ප්‍රතිපදාව පනවන්න වෙනවා. ඒ වගේමයි මේ යන පෙළේදී සංඛාරයට කැමති නොවි ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. සංඛාරයට කැමැත්ත අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සංඛාරය සංඛාරයේ විදිහට කෙනෙක් දැක්කොත්. මොකද සංඛාරස්කන්ධේ කලකිරෙනව නොයලෙන මට්ටමට එයා ගන්නවා නම් එයාට සංඛාරේ විදීමත් එතනින්ම පනවන්න වෙන නිසා කෙනෙක් දකිනවා නම් කෙනෙක් ප්‍රකට කර ගන්නවා නම් සංඛාරයේ සංඛාරයයි කියලා සංඛාරං සංඛාරතෝ සංජානාති සංඛාරං සංඛාරතෝ සංඤත්‍රා සෝ සංඛාරං නේව මඤ්ඤති කියන පරියායෙන් අරගෙන බලන්න. සංඛාරයේ දැනගෙන සංඛාරයේ සංඛාරයේ වශයෙන් දැකලා සංඛාරය ලෙන්නේ නැතුව සංඛාරයේ මඤ්ඤනා කරන්නේ නැති මට්ටමට යන ප්‍රතිපදාවක් තුල එයා සංඛාරයේ හැම වෙලාවකම නොයෙන බවක් තුලයි වාසය කරන්නේ. එයා සියලු සංඛාර ලෝකයේ සංඛාර ධර්මතාවයක් හැටියටම අවබෝධ කරගත්තොත් ඒ කෙනාට නොයෙන්නද සංඛාරයක් හම්බෙන්නේ නැහැ. සංඛාරයේ අනිත්‍යතාව හම්බෙන නිසා අනිත්‍ය වුණ සංඛාරයක් නිත්‍ය කර ගැනීම තුල නිත්‍ය කරගන්න දේ තුල මිසක එයා පෙරෙන්නේ අනිත්‍ය වූ සංඛාරයක් නිත්‍ය කර ගැනීම තුල මිසක එයා ලැජ්ජාවටපත් වෙන්නේ පිළිකුල් කරන්නේ සංඛාරයේ පිළිකුල් කරන්න හෝ සංඛාරයේ හසු වෙලා නම් සංඛාරයේ කියන එක එයාට ප්‍රතිෂ්ඨාපනයක් වෙලා විඥානක් පිටියක් වෙලා නම් නොයදී ඉන්න හරි එයාට කවදාවත් සංඛාරයේ නිදීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මෙතනදී විග්‍රහ කරන්න අවශ්‍ය වෙන කාරණාව තමයි කෙනෙක් විග්‍රහ කරන්න අකමැති වෙන කාරණාව තමයි මුලින් අනිත්‍ය සංඥාව කතා කරලා මෙතන වෙනම සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියන අනිත්‍ය සංඥාවක් පිළිබඳව කතා කරන්නේ ඇයි කියන එක කාරණාවට හිත තියලා. නමුත් මේ කතා කරපු අනිත්‍ය සංඥා දෙකේ වෙනසක් තියෙනවා. කලින් කතා කළේ අපි අනිත්‍ය සංඥා කියලා කතා කරනකොට ඒ අනිත්‍ය සංඥාව ගැන අපි පංච උපාදානස්කන්ධ විදිහට අරගෙන පංච උපාදානස්කන්ධ න්‍යායෙන් අපි කතා කළා මෙන්න මේකයි අනිත්‍ය සංඥාව කියලා රූප වේදනා සංඥා සංඛාර ධර්මයන් ගැන විඥාන කියන ධර්මයන් ගැන අනිච්ඡානුපස්සනාව වඩනවායි කියලා. මෙතන සබ්බ සංඛාරේහි අත්‍යේති අරයි කියනකොට අර දකින්න කෙනා සංඛාරයේ සංඛාර ඛණ්ඩයේ දකින්න රූප වේදනා සංඥා සංඛාර පංච උපාදාන ඛණ්ඩයේ දකින්න කෙනාට එයාට සම්පූර්ණම ගෙනල්ලා දෙනවා ධර්මතාවයක් තමන් තුළම පවත්නා නුවණ. තමන් තුළම පවත්නා නුවණ කියලා කිව්වේ එයා රූපය ගැටෙන තැන ඇහැ රූප චක්කු විඥාන විදර්ශනා කර යුතු වෙන්නේ නැහැ සංඛාරයේ ප්‍රකට කෙනා. එයාට ඇතිවෙන්නේම සංඛාරමේ සංඛාරයක් කියන තැනට හිත තියලා එයාට පුළුවන්කම තියෙනවා එතන නොයලී නොගටි ඉන්න. අර මට්ටමින් ප්‍රතිපදාව වැළුව කෙනෙකුට මේ මට්ටමට එනකොට මේ මට්ටමත් පසු කරලා ඕනේ නිවනට යන්න. එතකොට අර මට්ටමේදී නිවන පණවන්න පුළුවන් මේ මට්ටමේදී නිවන පණවන්න පුළුවන් මම අර මට්ටම සෝවාන් ඵලයයි මේ මට්ටම අරහත් ඵලයයි කියලා වෙන් කරලා පනවනවා නෙමෙයි. මෙතනදී මේ මට්ටමින් කෙනෙක් හිත තියන්න පුළුවන් අර මට්ටමේදී කෙනෙක් හිත තියන්න පුළුවන්. නමුත් මේ මට්ටමේදී හිත තියෙන කෙනා තික්ක පඤ්ඤා පුද්ගලයා අර මට්ටමේදී හිත තියෙන කෙනා මන්ද ප්‍රඥා පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ යාත රූපේ පැත්තත් විදර්ශනා කරමින්ම පංච උපාදානස්කන්ධ කියන සිද්ධිය ගැනම යාත ආවර්ජන වශයෙන් නැවත නැවත මෙනෙහි කිරීම වශයෙන් අනුපස්සනාව වඩන්න සිද්ධ වෙනවා. මෙතනදී මෙයාට සංඛාරය කියනකොට සබ්බ සංඛාරයේ කියන සියලුම සංඛාර ධර්මතා ටික ප්‍රකටයි. තමන් තුළම හදාගත්ත ලෝකයේ ප්‍රකටයි. තමන් තුළම හදාගත්ත ලෝකයේ ගැන විදර්ශනා කළා අනිත්‍ය සත්‍යයෙන් දැකලා මිදෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ කාරණාව ඒ කාරණාවයි මේ අනිත්‍ය සංඥා දෙකේ ඇති වෙනස. මෙතනින් සහේතුකව අනිත්‍ය සංඥා කියන එක ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මොකද එහෙම කෙනෙක් විග්‍රහ කරනකොට මට ඇති වෙන ප්‍රශ්නේ තමයි මොකක්ද මෙතන ඇති කරන්න හදන අලුත් අර්ථකථනය. මේක කැමැති නොවන අර්ථයෙන් ගන්න කියලා කියනකොට කැමැති නොවන අර්ථයෙන් ගත්තා කියලා ඇති වෙන විශේෂ අර්ථය මොකක්ද? අනේ විශේෂ අර්ථය අපිට චතුරාර්ය සත්‍යයට බහල්ල බලන්න ඕනේ විශේෂ අර්ථය. ඒ විශේෂ අර්ථය නොදැනගෙන අපි කියන එක සහේතුක වෙන්නේ නැහැ, සාධාරණ වෙන්නේ නැහැ. මේක අනිච්ච සංඥා කියලායි මෙතන යෙදෙන්නේ කියන වචනේ සහේතුක සාධාරණ නැහැ. ඒක නිසා ඒක තවදුරටත් විමසන්න. ඒ වගේම දැනට ඔබගෙන දරා ගන්න මට තේරෙන විදිහට මම විචාර කළා සාහිත්‍යයේ මම ඒකන විමසීමක් කළා. එතකොට මේ පිළිබඳව දැනට මේ විදිහට දරා ගන්න අනිච්ච සංඥා කියන එක ඔන්න ඔය අර්ථයෙන් අනිච්ච සංඥාව දෙකල දක්වන්න පුළුවන් කියන එක.